ආයුබෝවන් සැක ඇති තැන් නිවැරදිව කලපා නිවැරදි කර ගැනීම සැක දුරු කර ගැනීම හෙවත් කංකා විතරණී සුබිනතුනි මීට මාස කිහිපයකට කලින් දෙමසකට පමණ කලින් පුරපසළොස්වක පොහොදා රාත්‍රී කාලයේ ඔබගේ දැනුම දියුණු කරනවස් ඔබගේ දැනුමේ නිම්වලලු පුල් කරනවස් ධර්මඥානයේ වඩා වර්ධනය කරනවස් අපි ආරම්භ කරපු මාත්‍රකාව කංකා විතරණී වැඩසටහනේ. ඉතින් මේ වැඩසටහන සම්බන්ධයෙන් තිබෙන ප්‍රතිචාර පිළිබඳව අපට ලිඛිතව ලියා එවන සහ දුරකථන මාධ්‍යයෙන් දන්වන කතා කරන කෙටි පණිවිඩය වන බොහෝ දෙනෙක් අපිව තව තවත් දිරිගන්වනවා මේ වැඩසටහන තවත් ඉදිරියට රැගෙන යන්නට. අද දවසෙත් සුපුරුදු පරිද්දෙන්ම මේ වැඩසටහනට සහසම්බන්ධ වන තමන්ගේ උපරිම ධෛර්යයෙන් කැපවීමෙන් යුක්තව මේ දහමෙහි රස මුසු තැන් සහ අර්ථ සම්පන්න සියලුම දෑ නිසි පරිදි තිබෙනා තැන සොයාගිය ඒ හරහා ලෝකයාට මේ ධර්මය විකසිත කරවන්නට නිබඳ වෙරවීරිය දරන සමින්දරණසිංහ මහත්මයාව ආයිබෝවන් කියලා අද දවසෙත් පිළිගන්නවා. සුපින්වත්නි, එතුමන්ගේ නිස්සරණ අධ්‍යාසයෙන් කරන මේ කැපකිරීම අපි කල්පනා කරා විද්‍යුත් මාධ්‍ය නැගුව තින හොඳයි කියලා. වසර ගණනාවක පටන් ඇවිටිලි කළත් ඉල්ලීම් කළත් පුන පුනා කිව්වත් ඇවිල්ලා වැඩසටහනක් සඳහා සහභාගි වෙන්න කියලා එය කිසි ලෙසකින්වත් මායිම් කරන්නේ නැතිව හිටපු සමින්ද රණසිංහ මහත්මයාව අපේ කල්පනාකාර අධ්‍යක්ෂ මහේෂ් යහම්පත් මහත්තුමත් මමත් කතා කරලා කෙලෙස හෝ මේ වැඩසටහනකට සම්බන්ධ කරගන්න ගත්තු වෑයමේ සාර්ථකත්වය කොච්චර විපුල ඵලදායිද කියන කාරණාව අපිට ලැබෙන දුරකථන ඇමතුම් වලින් තේරෙනවා. ස්වාමින් වහන්සේලා බහුතරයක් මේ වැඩසටහන අගය කරමින් අපට ප්‍රශංසා කරනවා. කෙසේ වෙතත් අපි පහුගිය දිනවකවානුවල කතා කරේ පහුගිය පුරපසළොස්වක පොහොය දිනවල මේ ධර්මයේ තිබෙන ඇතුළාන්තේ නැත්නම් ධර්මයේ අපිට ලැබුණු ආකාරය කොහොමද කියන කාරණේ පිළිබඳව. ඉතින් අද සූදානම් වෙන්නේ මේ ධර්මයේ ප්‍රමාණාත්මක බව පිළිබඳව මේ ප්‍රමාණවත්ද නැද්ද කියන කාරණේ පිළිබඳව කතා කරන්න. මොකටද ප්‍රමාණවත් වෙන්නේ? නිර්වාණය ලබා ගැනීම. අපේ පරම ශාන්ත වූ නිර්වාණ සුවය තමයි ලෝකයේ සැප අතර උතුම්ම සැපය කියලා ආරෝග්‍ය පරමලාභාදී ගාථාවෙන් බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළේ. ඒ නිසා ඒ නිවන නැමැති මහා කොදෙව්වට එයට කොදෙව්වක් කියලා සීමා මායිම් පනවන්නත් බෑ. ඒක අතකින් ගත්තාම කොයි හැටි වෙතත් නිවන කියන පරම ශාන්ත වූ ඉලක්කය හරහා යන්න අපිට මේ බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාහල වාචාර්ථයෙන් ගත් කල 84 දහසක් ධර්මස්කන්ධය ප්‍රමාණවත්ද? නොවේසේනම් එහි අඩළු හුඩුකම් තිබේද? එයයි අද ප්‍රමුඛ මාතෘකාව. ඒ මාතෘකාව ඔස්සේ තව තවත් කරුණු රාශියක් ඔබ හමුවේ අද අනාවරණය කරන්න පුරුදු වෙනවා. අපි ආරම්භ කරමු වැඩසටහන. নমস্কার පාඨේ.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මුඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසා රජ්ජ විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසා රජ්ජ විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසා රජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බං යුනෝ සම්මා සම්බුද්දස්ස සාදුහු සාදුහු සාදු.
ඉතින් අපේ සශික මහත්මයා ආරම්භයක් වශයෙන් නගන ලද ප්‍රශ්නය අනුව මේ ධර්මය අපට ප්‍රමාණවත් ලෙස තියෙනවද නැත්නම් මේ ධර්මය අඩුවෙන්ද තියෙන්නේ, එහෙම නැත්නම් මේ ධර්මය වැඩි තැන් තියෙනවද, ඒ කියන්නේ අනවශ්‍ය තැන් ඉගෙන ගත්තාම කාලේ නාස්ති වෙන තැන් තියෙනවද, ඒ කාරණාව සඳහන් වෙන තැනක් තියෙනවා. දීඝනිකායේ තුන්වෙනි පොතේ කියන්නේ පාඨික වර්ගයේ පාසාදික සූත්‍රයේහි භාගතුන් වහන්සේ මේ කාරණාව විශේෂයෙන්ම සාරිපුත්තන් වහන්සේගේ සහෝදර චුන්ද හාමුදුරුවන්ට දේශනා කරනවා. මෙන්න මේ ආකාරයට භාගතුන් වහන්සේ දේශනා කරනවා. එවං සබ්බාකාර සම්පන්නං සබ්බාකාර පරිපූරං අනූනං අනධිකං ස්වාඛාතං කේවල පරිපූරං බ්‍රහ්මචරියං සුප්පකාසිතද්දි. මෙයින් කියවෙන්නේ මෙසේ සියලු කරුණු වලින් සැපයුණු සියලු ආකාරයෙන් පරිපූර්ණ වූ අඩු නොවු අනූනං අඩු නොවු අනධිකං වැඩිත් නොවු ස්වාඛාතං මනාකොට දේශනා කරන්න යදුනේ, ඒ කියන්නේ වරදවා දේශනා කළා නැහැ, අනුපිළිවෙලත් පිළිවෙලවත් වරදවා නැහැ. පරිපූර්ණ තනිකරම සම්පූර්ණ, ඒ කියන්නේ තනියම ඒ සූත දේශනාවක් ගත්තත් පෘථග්ජන භාවයේ සිට අරහත්ත්වය දක්වාම සම්පූර්ණයෙන්ම කෙනෙකුට ගමන් කරන්න පුළුවන්. ඒ බ්‍රහ්මචර්යාව ප්‍රකාශ කරා කියලත් නෙමෙයි සඳහන් වෙන්නේ, සුප්පකාසිතං හොඳින්ම ප්‍රකාශ කරලා තියෙනවා කියන්නේ. ඉතින් මේ කාරණය ඊටාම වැදගත් කියලා කියන්න පුළුවන්. මොකද මේ ලෝකේ ධර්ම ගොඩක් තියෙනවා, බොහෝ සෙයින් ධර්මතා තියෙනවා, බොහෝ ආගම් තියෙනවා. ඉතින් මේ හැම ආගමකම එකම දේ නෙමෙයි කියලා තියෙන්නේ. දැන් සමහර ආගම්වල සමහර ප්‍රදේශයන් කතා කරලා තියෙනවා, සමහර කරුණු තියෙනවා, සමහර කරුණු නැහැ. අපි බෞද්ධ හැටියට කල්පනා කරලා බලන්න ඕනේ මේ බුදුදහමේ සියලු කරුණු තියෙනවද නැද්ද. ඉතින් මේ සියලු කරුණු තියෙනවා කියන එක භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එතනින් කියවෙන්නේ මේ අපිට අවශ්‍ය සියලු කරුණු තියෙනවා කියන එක නෙමෙයි, අපිට නිවන් දකින්න අවශ්‍ය සියලු කරුණු තියෙනවා කියන එකයි. දැන් අපි සමහර දේවල් දැනගන්න බලාපොරොත්තු වෙන අපේ ක්ලේශයන්ගෙනුත් අපේ තියෙන ආසාවලට අපි ඉගෙන ගන්න හදනවා. භාගතුන් වහන්සේ අපේ ක්ලේශයන්ට තැනක් දීලා නැහැ. භාගතුන් වහන්සේ දේශනා කරන්නේ අපේ පෘථග්ජන භාවයේ සිට අපේ අරහත්ත්වය දක්වා ගමන් කිරීමට අවශ්‍ය සියලු කරුණු තියෙනවා කියන එකයි.
ඔව්.
ඉතින් දැන් සාමාන්‍යයෙන් සමහර ධමක කුසලයේවත් හරියට අර්ථ දක්වලා නැහැ. අකුසලයේවත් අර්ථ දක්වලා නැහැ. ඉතින් ඒ නිසා සමහර දෙයක් කරනවා කුසල් කියලා හිතාගෙන අකුසල් කරනවා. අකුසල් කියලා හිතාගෙන කුසල් කරනවා. දැන් අපේ ධහමේ පුණ්‍ය ක්‍රියා 10ක් තියෙනවා. එතකොට දැන් මේ කාලේ අපි බොහෝ දෙනෙක් පුරුදු වෙලා තියෙනවා දානය විතරක් තෝරගන්න, සීලය විතරක් තෝරගන්න, එහෙම නැත්නම් භාවනාව විතරක් තෝරගන්න, ඒ වගේ අඩු වැඩි වශයෙන් තම තමන් කැමති ප්‍රදේශයේ විතරක් කරන්න පුරුදු වෙලා තියෙනවා. නමුත් භාගතුන් වහන්සේ දේශනා කළා නැහැ මේ පුණ්‍ය කර්ම තෝරගත්තට කමක් නැහැ, ඕන කෙනෙකුට ඕන විදිහට නිවන් දකින්න පුළුවන් කියලා එහෙම දේශනාවක් නැහැ. ඉතින් භාගතුන් වහන්සේ ඕනෑම පුද්ගලයෙකුට තමන් ඉන්න තැන, දැන් භාගතුන් වහන්සේ ධර්ම දේශනා කළා තියෙන රහතන් වහන්සේලාට නෙමෙයි, සාමාන්‍ය පුද්ගලයන්ට, ඒ පුද්ගලයෝ කෙලෙස් සහිත පුද්ගලයෝ. ඉතින් ඒ කෙලෙස් සහිත පුද්ගලයන්ට තමන් ඉන්න තැන ඉඳලා අරහත්ත්වය දක්වා ගමන් කරන්න අවශ්‍ය සියලු කරුණු භාගතුන් වහන්සේ සම්පාදනය කරලා තියෙනවා.
ඉතින් එතනදී දැන් සමහර කෙනෙක් අද කාලේ කියනවා අපිට අහන්න ලැබෙනවා මේ සියලු දහම් එකයි ඕනම දහමක මිනිස්සුන්ට හොඳ දෙයක් වෙනවා. ඒ සියලු දහම්හි තියෙන නිෂ්ඨාව එකක් මේ අන්තිමට ලැබෙන සහනය එකක් කියලා. මේ ගැන භාගතුන් වහන්සේ සීහනාද සූත්‍රවල විශේෂයෙන් සාකච්ඡා කරනවා. දැන් එකම වචනේ කිව්වට දැන් භාවිතයේ තියෙන වචන තමයි නිවනට පාවිච්චි කරන්න. කියන්නේ නිබ්බාන, විමුක්ති ආදී වශයෙන් මේ භාෂාවේ තියෙන වචන පාවිච්චි කරාට එයින් ඒ ප්‍රතිපදාව පිරීමෙන් ගමන් කරන තැන සමාන නැහැ කියලා භාගතුන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ පළවෙනි පඤ්ඤාසකේ චූල සීහනා සූත්‍රයේ විශේෂින් දේශනා කරනවා. ඉතින් එතනදී භාගතුන් වහන්සේ මේ ලෝකයේ තියෙන ආගම් වර්ග කරනවා. ඒ වර්ග කරන්නේ උපාදාන වශයෙන්. ඒ කියන්නේ කාම උපාදානය කියලා උපාදානයක් තියෙනවා. දැඩි වල්ලා ගැනීම වලට තමයි උපාදාන කියලා කියන්නේ. දැන් සමහර ධහමක මේ කාම උපාදානය හරියටම කියලා නැහැ. ඊළඟට දිට්ඨි උපාදාන තියෙනවා. සීලබ්බත උපාදාන තියෙනවා. අත්තවාද උපාදාන තියෙනවා කියලා උපාදාන වර්ග හතරක් මෙතන දේශනා කරනවා. සමහර ධහමක මේ උපාදාන හතරම හරියට අර්ථ දක්වන්නේ නැහැ. ඒ නිසා ඒ ධහමක කාමයන්ගෙන් මිදෙන්න විදිහක් නැහැ. මොකද කාම උපාදානයේ ඒ උපාදානය ඇති වෙන්නේ කොහොමද, නැති වෙන්නේ කොහොමද, නැති කිරීමෙන් ලැබෙන ආනිසංස මොනවද යනාදී වශයෙන් දේශනා කරන්නේ නැහැ. අර්ථ දක්වන්නේ නැහැ හරියටම. ඒ නිසා උපරිමයට කරන්න පුළුවන් කණ්ඩ දීලා බොන්න දීලා වගේ මොන සරල දෙයක් විතරයි කරන්න පුළුවන්. මේ කාමයන්ගෙන් මිදී ධ්‍යාන භාවනා කරනවා, බ්‍රහ්මචර්යාවක් රකින්නවා කියලා විශේෂ ක්‍රමවේදයක් නැහැ. ඉතින් භාගතුන් වහන්සේ වැඩ ඉන්න කාලයේදී මේ දඹදිව පුරා පැතිරලා තිබ්බ නොඑක් මට්ටම්වල ආගම්. ඉතින් ඒවැ සමහර ආගමක කාමපාදානේ අර්ථ දක්වලා තියෙනවා. නමුත් මේ දිට්ඨි උපාදානේ අර්ථ දක්වලා නැහැ. ඉතින් මිත්‍යා දෘෂ්ටි 62ක් භාගතුන් වහන්සේ දේශනා කරනවා. මිත්‍යා දෘෂ්ටි කියලා අපි හැඳින්නුවට ඒවා මේ සුළු කොට තකන්න බෑ. මොකද මේ මිත්‍යා දෘෂ්ටි නිර්මාණය කරලා තියෙන්නේ ධ්‍යාන තියෙන, 이르දි බල තියෙන, අහසින් ගමන් කරන්න පුළුවන්, පරචිත්ත විජානනය කරන්න පුළුවන් මහා ඍෂිවරු හදපු දෘෂ්ටි වලට තමයි භාගතුන් වහන්සේ මිත්‍යා දෘෂ්ටි හැටියට හඳුන්වලා පහත් කළා හඳුන්වලා තියෙන්නේ. මේ අපිට තරම් දැනුමක් නැති හින්දා නෙමෙයි, අපිට වඩා දැනුම ශක්තිය තියෙන උත්මයව හදලා තියෙන්නේ. නමුත් අර ඥානයේ තියෙන ප්‍රමාණාත්මක භව නිසා භාගතුන් වහන්සේට තරම්
පරිසමාප්ත ඥානයක් නැහැ එතන.
පරිපූර්ණ වූ ඥානයක් නැති නිසා තමයි මේ මිත්‍යා දෘෂ්ටි වලට එළඹිලා තියෙන්නේ. නැත්නම් දැන් අද කාලේ වැරදියට බණක් කියන කෙනෙක් දිහා බැලුවාම ඒ කාලේ මිත්‍යා දෘෂ්ටි හදපු පිරිස අතිශයින් ඉහළ මට්ටමක ඉන්නේ. ඉතින් දැන් අද කාලේ 이르දිපාල පෙන්නලා මොන හරි කිව්වොත් කවුරුත් මේ ත්‍රිපිටකයවත් පිළිගන්නේ නැති මට්ටමක් ඒ කියලා හිතෙනවා. මොකද ඒ තරමට බුදුදහම ගැන අඩු දැනුමක් තියෙන්නේ. මේ හිතෙන්නේ භාගතුන් වහන්සේගේ සර්වඥතා ඥාණයෙම දේශනා කරපු ගැඹුරුම දෙයක් ත්‍රිපිටකේ තියෙනවා කියලා නෙමෙයි බොහෝ දෙනෙකුට හිතෙන්නේ. සාමාන්‍ය කෙනෙකුට භාවනා කරාම මේ ත්‍රිපිටකයටත් වඩා තේරෙනවා කියලා හිතෙනවා. ඉතින් එතනදී මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුණ පිළිබඳ තමන්ගේ අවබෝධය නැති බව තමයි ඉස්මතු වෙන්නේ. මොකද සංඝ රත්නය වැඩ ඉන්නේ ධර්ම රත්නයටත් පහළින්. එතකොට සංඝ රත්නයේ ප්‍රභේද ගණනාවක් තියෙනවා. එයින් ඉහළම වැඩ ඉන්නේ සාරිපුත්තන් වහන්සේ. ඉතින් ඒ සාරිපුත්තන් වහන්සේටවත් භාගතුන් වහන්සේගේ ඥානය ගැන ඥානයකින් දැනගන්න බෑ. යථාභූත ඥානයකින් දැනගන්න බෑ. අනුමාන ඥානයකින් දැනගන්නේ. ඒ කියන්නේ අනුමාන කරලා තර්ක කළා හිතින් ණය ක්‍රමයකින් තමයි දැනගන්නවා කියලා. ණය ක්‍රමයකින් දැනගන්නවා කියලා මේ සම්පසාදිනී සූත්‍රයේ කියලා තියෙනවා. යට කතා විශේෂ විස්තර කරනවා. ඒ කියන්නේ සාරිපුත්තන් වහන්සේටවත් භාගතුන් වහන්සේගේ ඥානය හරියට දැනගන්න බෑ. සාරිපුත්තන් වහන්සේගේ ඥානය අසූ මහ ශ්‍රාවකයන්ට දැනගන්න බෑ කියලා වෙනම තැනක කියලා තියෙනවා. ඉතින් අසූ මහ ශ්‍රාවකෝ කියන්නේ සුළුපටු පුද්ගලයෝ නෙමෙයි.
පෙරම් පුරාගෙන
මහා උත්මය ඔය කියන්නේ කල්ප ලක්ෂයක් අවමෝෂයෙන් කල්ප ලක්ෂයක් පෙරම් පුරපු මහා උත්මය. ඉතින් ඒ අසූ මහ ශ්‍රාවකයන් වහන්සේලාට පල්ලෙහාත් වැඩ ඉන්නව මහ රහතන් වහන්සේලා. ඉතින් ඒ මහ රහතන් වහන්සේලා කියලා කියන සිව්පිලිසිපියා තිබෙන සියලු අභිඥා එතන සියලු ධ්‍යානවලට සමවදින්න පුළුවන් මහා උත්තමයෝ. ඉතින් ඊට පල්ලෙහින් සාමාන්‍ය රහතන් වහන්සේලා ඉන්නවා අවිඤ්ඤාලාභී රහතන් වහන්සේලා. ඊටත් පල්ලෙහින් ත්‍රිවිද්‍යා ප්‍රාප්ත රහතන් වහන්සේලා. ඊටත් පල්ලෙහින් ධානාලාභී රහතන් වහන්සේලා. ශුෂ්ක විදසක රහතන් වහන්සේ කියන්නේ සමෝතම පහලින් වැඩ ඉන්න තමන්ගේ නිවන සාදාගත්තට අවිඤ්ඤා නැති උත්තමයන්. මේ විශේෂ උත්තමයකට ශුෂ්ක විදසක රහතන් වහන්සේ කියන්නේ. ඉතින් රහතන් වහන්සේලාගේම ප්‍රභේදය තරම්ම තියෙනවා. දැන් සම්පසාදනීය සූත්‍රයේ අට කතාවේ මේ බුදු ගුණ ගැඹුර දැන ගැනීම කොයිතරම් වෙනස්ද කියලා වෙනම සඳහන් කරනවා. කොහොමද සඳහන් කරන්නේ? මේ සාගරයේ මැදට කෙනෙක් යනවා මිනුම් දණ්ඩක් අරගෙන. ඒ කියන්නේ උණ ගහක් හරි මොකක් හරි දණ්ඩක් මිනුමකට පාවිච්චි කරන දණ්ඩක් අරගෙන යනවා. අරගෙන ගිහිල්ලා මේ ඒ මිනුම් දණ්ඩ යොදනවා සාගරයට. යොදලා හිතනවා මේ ප්‍රමාණය තියෙනවා කියලා දැනගන්නවා. මිනුම් දණ්ඩේ ප්‍රමාණය තමයි දැනගන්නේ. එතනින් පල්ලෙහාට තියෙන ප්‍රමාණය දැනගන්න බෑ. ඉතින් ඒ නිසා ඒ සාගරයේ ගැඹුරු මනින ක්‍රමයේ හැටියට උදාහරණයක් ප්‍රකාශ කරලා තියෙනවා. සාමාන්‍ය පුද්ගලයන්ට පොතඥයන්ට බුදු ගුණ ගැඹුර බඹ 1ක් 2ක් 3ක් 4ක් වගේ දැනෙනවා. 9කට වඩා කවදාක්වත් දැනගන්න විදියක් නෑ සියලු ලෝකයාටම. නමුත් සෝවාන් වහන්සේ නමකට බඹ 10ක් පමණ තේරෙනවා. සකදාගාමි වහන්සේ නමකට බඹ 20ක් වගේ ප්‍රමාණයක් තේරෙනවා. අනාගාමි වහන්සේ නමකට බඹ 30ක් තේරෙනවා. රහතන් වහන්සේ නමකට බඹ 40ක් තේරෙනවා බුදු ගුණ ගැඹුරින්. අසූ මහ ශ්‍රාවකයන් වහන්සේලාට බඹ 50ක් තේරෙනවා. සාමාන්‍ය රහතන් වහන්සේලාට වඩා තේරෙනවා අසූ මහ ශ්‍රාවකයන් වහන්සේලාට. ඊට අමතරව මේ අසූ මහ ශ්‍රාවකයන් වහන්සේලා අතර සතර මහා තෙරවරු නමින් විශේෂ තෙරවරු තෙර වික්ෂුන් වහන්සේලා හතර නමක් ඉන්නවා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ, අනුරුද්ධ මහ රහතන් වහන්සේ, මහා කච්චායන මහ රහතන් වහන්සේ සහ මහා කොට්ටිත මහ රහතන් වහන්සේ. ඉතින් මේ සතර මහා තෙරවරු කොයිතරම් ගුණයෙන් ප්‍රඥාවෙන් අධිකද කියන එක වැටහෙන්නේ ආනන්ද මහ තෙරුන්වත් ඇතුළත් කළ නැති නිසා. අග්‍රස්ථාන පහක් තියෙන ආනන්ද මහ තෙරුන් වහන්සේවත් මේ සතර මහා තෙරුන්ට ඇතුළත් කළ නැහැ. ඉතින් මේ සතර මහා තෙරවරුන්ට බුදු ගුණ ගැඹුර බඹ 100ක් තේරෙනවා කියලා තියෙනවා. අසූ මහා ශ්‍රාවකයන්ට බඹ 50 නම් තේරෙන්නේ. සතර මහා තෙරවරුන්ට බඹ 100ක් තේරෙනවා. මහා මුගල්ලාණන් වහන්සේට බඹ 1000ක් තේරෙනවා. සාරිපුත්තන් වහන්සේට 84000ක් තේරෙනවා කියලා තමයි බඹ වලින් කියලා තියෙන්නේ. ඒ තරම් බුදු ගුණ ගැඹුරේ වෙනසක් මේ ප්‍රඥාව නිසා, ප්‍රඥාව වෙනස නිසා දැනෙනවා. ඉතින් හිතලා බලන්න අපිට කවදා බුදු ගුණ දැනගෙන ඉවර කරන්න පුළුවන්ද කියන කාරණා.
ඔබතුමා ඉතා කදිම තැනකට ප්‍රවේශයක් හැටියට අපිට ලබා දුන්නේ බුදු ගුණේ ගැඹුර, බුදු ගුණේ පළල, නැත්තම් එහි තිබෙන ප්‍රාමාණික වටිනාකම, ප්‍රමාණාත්මක බව, ගුණාත්මක බව අවබෝධයෙන් යුක්ත ශාස්ත්‍රඥයන් වහන්සේගේ දහමට යොමු වෙනවා නම් එයයි වඩා වැදගත් වෙන්නේ. අපිට බුදු දහම පිළිබඳව, බුදු දහම ප්‍රමාණවත්ද නැද්ද, මේන් අපට විමුක්ති මාර්ගය සකසාගත හැකිද, නිවන් ලද හැකිද, නොවේසනම් තවත් ශාසනයකින් හෝ තවත් ආගමක කියවෙන දෙයක් කරා අප යා යුතුද, නොවේසනම් ඊටත් වඩා හැලුට ලක් කරනවා නම් ඔයෙච්චර ಗುಣ වලින් සමන්විත බුදු ගුණේ නැත්නම් බුදු දහම අනිත් ආගම් වලත් තියෙන්නේ ඔය දෙයමනේ. කොයි ආගමෙත් කියන්නේ හොඳ දේනේ නරක ප්‍රතික්ෂේප කරන්න හොඳ කරගෙන යන්න කියලානේ හැම ආගමක් කියන්නේ. ඔය කොයි ආගමත් එකයි කියලා පොදුවේ ලඝු කොටත කන්න සූදානම් වෙන බොහෝ දෙනෙක් මේ ආගම පිළිබඳව විශේෂාකල්පයක් නොදරන පිරිස්. ඔබතුමා මොකද ඒ ගැන දරන අදහස?
ඔව්, දැන් බුදුදහමේ සඳහන් වෙන පරිදි ආගම් වල මට්ටම් විශේෂයෙන් හතරක් දේශනා කරලා තියෙනවා. එක දහමක කාමපාදානය විතරයි හරියට තියෙන්නේ. දැන් අද කාලේ නම් මම හිතන්නේ කාමපාදානයවත් අර දක්වපු ත්‍යාගම් බහුලව තියෙනවා. ඉතින් ඒ නිසා ධානා වැඩිමක් බ්‍රහ්මචාරිත්වයක් ඒ ධම්ම වල නැහැ. දැන් ඒ කාමපාදානයේ අර දක්වපු ආගම් වලත් ditthi upadanaya පිළිබඳව නැහැ. මිත්‍යා දෘෂ්ටි 62 විශේෂයෙන් සඳහන් කරලා නැහැ. ඉතින් ඒ නිසා කෙනෙක් කාමයන්ගෙන් වෙන්ලා භාවනා කරත් යම් කිසි මට්ටමකින් දෘෂ්ටිගත වෙනවා.
ඔව්.
මේ මොකද මේ සර්ව සම්පූර්ණ දැනුමක් ඕනේ ධර්ම පිළිබඳව දෘෂ්ටි වලින් මිදෙන්න. බුදුදහමේ සඳහන් වෙන්නේ සෝවාන් මාර්ග ඥානේ හරියටම මිත්‍යා දෘෂ්ටි වලින් මිදෙනවා කියලා. ඉතින් ඒ දෘෂ්ටි ගැන සඳහන් කරලා තියෙන ආගම්වලත් ඊට ඉහළින් තියෙන ආගම්වල මේ සීලබ්බත පරාමාස කියන මේ සීලබ්බත පරාමාස කියන මේ උපාදානය හරියට නැහැ. ඒ නිසා දැඩි වෘත දැන් කාමයන්ගෙන් මිදෙනවා. නමුත් අන්තිමට ශරීරයට දැඩි දුක් දෙන මට්ටම් තියෙනවා ඒ දහම්වල. ඒ නිසා ඒ මට්ටමින් මිදෙන්න බෑ. ඉතින් භාගතුන් වහන්සේ සඳහන් කරන්නේ මේ මට්ටම් තුනම තියෙන දහම් තිබුණත් ඒ කියන්නේ කාම උපාදානයත් අර්ථ දක්වලා තියෙනවා. දිට්ඨි උපාදානයත් අර්ථ දක්වලා තියෙනවා. සීලපත උපාදානයත් අර්ථ දක්වලා තියෙනවා. නමුත් බුදුදහමේ පමණයි අත්තවාද උපාදානය. ඒ කියන්නේ මම කියලා කෙනෙක් නැහැ. මගේ කියලා ගත යුතු දෙයක් නැහැ. මේ මගේ ආත්මය කියලා ගත යුතු දෙයක් නැහැ කියන තැනට එන්න පුළුවන් බුදුදහමේ පමණයි. ඉතින් ඒ නිසා ඒ සියලු දහම් වල එකම දේ තියෙනවා කියලා කියන්න අමාරුයි. ඉතින් ඒ නිසා මේ මේ දහම් වල තියෙන ප්‍රමාණ දහම් කරුණ වල තියෙන වෙනස නිසා ඒ ඒ දහම් වලින් යන්න පුළුවන් ප්‍රමාණය බුදුහාඳුරු වෙන වෙනම වෙන් කරලා තියෙනවා. සමහර දහමකින් දිව්‍ය ලෝකයට යන්නත් බෑ. නිවන් දකින්නත් බෑ. සමහර දහමකින් දිව්‍ය ලෝකයට යන්න පුළුවන්. සමහර දහමකින් බ්‍රහ්ම ලෝකයට යන්න පුළුවන්. නමුත් නිවන් දකින්න බෑ. ඉතින් මේ කරුණ ඊටම වැදගත් වෙන්නේ මේ බුදුදහමෙන් විතරයි නිවැරදි බුදුදහමෙන් තේරවාද බුදුදහමෙන් විතරයි භාගතුන් වහන්සේ දේශනා කරපු ධර්මය නිර්මලව රැකිලා තියෙන තේරවාදී දහමෙන් පමණයි මේ අරහත්ත්වයට දක්වා යන්න පුළුවන්. එහෙම නැතුව මේ බුද්ධහමි සඳහන් වෙන්නේ නැහැ ඕනම ධහමකින් මෙතෙන්ට එන්න පුළුවන් කියලා. භාගතුන් වහන්සේගේ විශේෂ සිංහනාදයක් මේ පළවෙනි ශ්‍රමණයා ඇති වෙන්නේ මේ ශාසනයේ පමණයි. දෙවෙනි ශ්‍රමණයා ඇති වෙන්නේ මේ ශාසනයේ පමණයි කියලා සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන විශේෂම මාර්ගඵලලාභීන් ඇති වෙන්නේ මේ ධහමේ විතරයි කියන එක භාගතුන් වහන්සේගේ විශේෂ සිංහනාදයක්.
අනිවාර්යෙන්. හොඳයි. දැන් ඔය කියන ධර්මයේ ශ්‍රවණය කරන්න අපි ශ්‍රාවකයෝ හැටියට නොවේසනම් බෞද්ධයෝ හැටියට අපේ මනස කොයි ආකාරයෙන් සකස් වී තිබියුද නොවේසනම් කෙනෙක් කියන්න පුළුවන් ඕවා ඉතින් ලොකු අයට තේරෙනේවනේ ඕවා ඉතින් මෙච්චර ඥානයක් නැත්තම් මෙච්චර උපාධි සංඛ්‍යාවක් මෙච්චර අධ්‍යාපන මට්ටමක් තියෙන ඕන අයට අපි මේ සාමාන්‍ය පය පෑගෙන දූවිලි වගේ අපි මේ සමාජයේ කොන් වෙච්ච පිරිසක් අපි දුප්පත් අපිට ලොකු යාන වාහන නැහැ අපිට කියන දේ ඒ පරිද්දෙම වැටහෙන්න අපි සහතික ලැබලා නැහැ නැත්තම් අපි සහතික ලැබෙන්න ඉගෙනගෙන නැහැ අපිට එච්චර දුරට ඉගෙන ගන්න බැරි වුණා අපේ දැනුම කොයි ආකාරයෙන් තිබිය යුතුද අපේ වයස් මට්ටම තරාතිරම තුල ભેදයක් තියෙනවද මේ දහම අවබෝධ කරගන්න නැත්තම් ධර්මයේ ඕන කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන් දෙයක්ද නැත්තම් ඊට යම් ප්‍රමිති යොදාගෙන තියෙනවද සීමා මායිම් වැටකඩුම් තියෙනවද
දහම අවබෝධ කරගන්න මූලික සම්මාදිට්ඨියක් තියෙන්න ඕනේ. මොකද භාගතුන් වහන්සේ පහළ වෙන කාලේට අපි කියන්නේ බුද්ධෝත්පාද කාලය කියලා. ඒ බුද්ධෝත්පාද කාලයේ නොවන අබුද්ධෝත්පාද කාලයේ පවා නුවණැත්තු ඉන්නවා මේ ලෝකේ. මහා බෝසත්වරු ආදී නුවණැත්තු ඉන්නවා. ඉතින් ඒ නුවණැත්තන්ගෙන් බණ අහලා නැත්තම් දැනුම ලබාගෙන සාමාන්‍ය නුවණ තියෙන සම්මාදිට්ඨික පිරිසක් ඉන්නවා. ඒ පිරිසට තියෙන සම්මාදිට්ඨියක් තියෙන එක විස්තර කරනවා දසවස්තුක සම්මාදිට්ඨිය හැටියට. ඉතින් ඒ දසවස්තුක සම්මාදිට්ඨිය සහිත පුද්ගලයන්ට තමයි බණ දේශනා කරලා තියෙන්නේ, ධර්ම දේශනා කරලා තියෙන්නේ. ඉතින් දසවස්තුක සම්මාදිට්ඨියවත් නැතුව ත්‍රිපිටකය පරිහරණය කරාටවත් ධර්ම ශ්‍රවණය කරාටවත් චතුරාර්ය සත්‍ය කරා යොමු වෙන්න බෑ. ඊට වඩා ඉහළට දියුණු වෙන්නේ නෑ. දැන් අද කාලේ මේ උපාධියක් තිබුණ පමණින් මේක අහන්න පුළුවන්ද කියලා එහෙම සඳහනක් නැහැ. මොකද තමන්ගේ දැනුම උපාදාන කරගත්ත පුද්ගලයාට එතනින් එහාට යන්න බෑ. ඒ නිසා උගත්කම කියන එක හොඳයි කියලා තියෙනවා. නමුත් ඒ උගත්කම දැඩිව අල්ලගෙන ඉන්නවනම් එතෙන් එහාට දියුණු වෙන්නේ නැහැ කියලා තියෙනවා. මේ කාරණාව විශේෂයෙන් සඳහන් කරන්නේ මේ සම්මාදිට්ඨිය අංග 10ක් තියෙනවා. අත්හි දින්නම් කියලා කියන්නේ දෙන දෙහි විපාකයක් තියෙනවා කියලා මූලික සම්මාදිට්ඨියක් තියෙනවා. දැන් සමහරු හිතනවා දැන් ව්‍යාපාර මට්ටම් වලින් විතරක් තමන්ගේ ජීවිතයේ සැනසුම හොයන පුද්ගලයෝ ගණිතයෙන් විද්‍යාවෙන් විතරක් හොයන පුද්ගලයෝ හිතන්නේ මේ දීල වැඩක් නැහැ. මොකද මේ දියුණු ගණිත ක්‍රම තියෙනවද ලෝකේ? ආර්ථික විද්‍යාව තියෙනවා, ගිණුම් කරණය තියෙනවා. නමුත් අපිට බැංකු ගිණුමකින් මුදල් ටිකක් අරගෙන දන් දීලා කාටවත් ඔප්පු කරලා පෙන්නන්න බෑ ඒ ගිනුමේ තියෙන ශේෂය වැඩි වෙනවා කියලා. ඉතින් මේ දෙන දෙහි විපාකයේ තියෙනවා කියලාවත් මේ දියුණු විද්‍යාත්මක ක්‍රම වලින් ඔප්පු කරන්න බෑ. ඒ කියන්නේ බුදුදහමේ තියෙන මූලිකම දැනුම අද පවතින දියුණුම දැනුමෙන් ඔප්පු කරන්න බෑ. ඉතින් ඒ හින්දා බුදුදහමේ තියෙන ගැඹුරු කරුණ ඔප්පු කරන්න යන්නේ කිසි තේරුමක් නෑ.
ඒ කියන්නේ සංඛ්‍යාත්මක වැඩිවීම කියන කාරණේ පෙන්වන්න බෑ. හැබැයි පෙන්වන්න පුළුවන්. නමුත් ගුණාත්මකභාවයේ වැඩිවීම පෙන්වන්න බෑ.
පෙන්වන්න බෑ. ඒ කියන්නේ දැන් දෙන දෙහි විපාකයක් තියෙනවා කියලා ඔප්පු කරලා පෙන්වන්න බෑ. නමුත් දෙන දෙහි විපාකයක් තියෙනවා කියන එක මූලික දැනුමක් සම්මාදිට්ඨිකයන්ට. නමුත් ඒකෙත් ප්‍රභේද තියෙනවා. මේ දසවතුක සමාදිට්ඨියක ප්‍රභේදගත කරලා තියෙනවා. දැන් සමහරු කියනවා එක මලක් පූජා කරාට කමක් නෑ. ඒකේ විපාකයක් තියෙනවා. මේ එක බත් පැකට්ටයක් දුන්නට කමක් නෑ. එක පහනක් දැල්වුවට කමක් නෑ. නමුත් පහන් 1000ක් දැල්වන්න යන්න එපා. තෙල් ටික නාස්ති වෙනවා. මේ මල් 1000ක් ගණන් පූජා කරන්න යන්න එපා. ඉතින් මේ එහෙම කරාම මේ නාස්තියක් විතරයි වෙන්නේ. ඉතින් මේ දෙවෙනි සම්මාදිට්ඨිය තියෙන මේ පිළිබඳව අත්ථීට්ඨං කියලා කියන්නේ මේ මහා පූජාවල විශේෂ ඵල විපාකයක් තියෙනවා කියලා වෙනම සම්මාදිට්ඨියක් තියෙනවා. එතකොට ඒ පුද්ගලයන්ට දැන් මහා පූජාවක් අපි දැන් එක පහනක් දල්වන එක ඕනම වෙලාවක කරන්න පුළුවන්. අඩු මුදලකින් කරන්න පුළුවන්. රැකියාවක් කර කරුණත් කරන්න පුළුවන්. නමුත් පහන් 1000ක් පත්තු කරනවා නම් විශේෂ මුදලක් අවශ්‍ය වෙනවා. රැකියාවක් කර කර කරන්න බෑ. දවස් ගණක් වෙහෙසෙන්න වෙනවා. විශේෂ ස්ථානයක් ඕනේ තමන් ඉන්න කාමරය ඇතුළේ පත්තු කරන්න බෑ. නැත්නම් තමන්ගේ ගේ ඇතුළේ පත්තු කරන්න බෑ. ඒකට විශේෂ පිරිසක් ඕනේ. සංවිධානාත්මක හැකියාවක් ඕනේ. ඒ දැන් සැලසුම් කරණයක් ආදී දේවල් තියෙන්න ඕනේ. ඉතින් එතකොට මේ විශේෂ වෙහෙසක් කරලා විශේෂ වෙහෙසක් යොදලා කරන මහා පූජාවේ විශේෂ ඵල විපාකයක් තියෙනවා කියන එක දෙවෙනි සම්මාදිට්ඨිය. ඉතින් ඒක විශේෂයි. දැන් බොහෝ දෙනෙක් අද බුදුදහම තුල තමන් ඉන්නවා කියලා හිතන් හිටියට මේ දෙවෙනි සම්මාදිට්ඨිය නෑ. ඒ නිසා කවුරු හරි ලොකු පූජාවක් කරනවා දැක්කහම අපරාධි මහන්සියෙන්නේ, අපරාධි නාස්ති කරන්නේ, දුප්පත් මිනිසුන්ට කණ්ඩ දෙන්න තිබ්බා කියලා තමන් දක්ෂිණ විභංගයේ දන්නවා වගේ තමයි හිතාගෙන ඉන්නේ. දැන් දානය පිළිබඳ වෙනම විභාග විස්තරයක් භාගතුන් වහන්සේ දේශනා කරනවා. ඒකෙදි කියන්නේ නැහැ බලු කපුටන්ට දන් දෙන එක මේ ආරණ වහන්සේට දන් දෙන එකට සමානයි කියලා. නැත්තම් බලු කපුටන්ට දන් දෙන එක සාමාන්‍ය මිනිස්සුන්ට දන් දෙන එකට සමානයි කියලා. ඒකේ වෙනම මේ ප්‍රතිඵල වෙනම වෙන් කළ විස්තර
කරලා ප්‍රබේදවත් තිබෙනවා. ඒක පසුගිය කලාපේ සම්බෝධි කලාපේදී ඔබතුමා රචනා කරලා තිබුණා.
ඔව්. ඉතින් ඒකෙදි මේ මහා පූජාවක් කරද්දි මහා යාගයක් නැත්තම් මහා පූජාවක් කරද්දි තමයි දසපාරමිතා වලින් වැඩි හරියක් ක්‍රියාත්මක වෙන්නේ, ප්‍රගුණ වෙන්නේ. මොකද දැන් ප්‍රඥාව වැඩියෙන් යොදන්න වෙන්නේ සැලසුම් කරණයක් අවශ්‍ය තැනකදී. එතකොට සාමාන්‍ය කෙනෙකුට කරන්න බැරි දෙයක් කරන්න වීරිය තියෙන්න ඕනේ. ඒතර පිරිසක් එක්ක වැඩ කරන්න කරුණාවක් මෛත්‍රියක් තියෙන්න ඕනේ. ඊට පස්සේ ඒ පිරිස මේ පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඊට අමතරව දැන් සාමාන්‍ය ජීවිතේ ඉන්නේ නැතුව සාමාන්‍ය ජීවිතේ තමන් වෙනුවෙන් කරගන්න දේවල් වලින් මිදිලා මේ විශේෂයෙන් කැප වෙලා අයින් වෙන්න ගියාම නෙක්ඛම්යක් තියෙනවා. කාමයන්ගෙන් වෙන් වෙන්න ඕනේ. තමන් සාමාන්‍ය ජීවිතේ තමන්ගේ දිනචරියාව හදාගෙන තියෙන්නේ තමන් වෙනුවෙන්, තමන්ගේ පවුල වෙනුවෙන්, තමන්ගේ මිත්‍රව වෙනුවෙන්, ඥාතීන් වෙනුවෙන්. ඉතින් ඒ තමන් වෙන් කරලා තියෙන කාලය යම් වෙනත් පුද්ගලයෙකු ප්‍රතිග්‍රහකයන් වහන්සේ නමක් වෙනුවෙන් වෙන් කරන්න පුළුවන් වෙන එක තමයි මෙතන කාමයන්ගෙන් වෙන් වෙනවා කියන කාරණාව කියන්නේ. කාමයන්ගෙන් යම් කිසි වෙන්වීමක් වෙන්න ඕනේ විශේෂ පූජාවක් කරන්න. ඉතින් ඒ නිසා නෙක්ඛම්මය කියන එක තියෙනවා. ඉතින් ඒ වගේ බැලුවාම දැන් ඒ තරම් මහන්සියලා වේදම් කරලා කරන පුණ්‍ය කර්මය හිතන විදිහට සිද්ධ වෙන්නේ නැති වුනහම දෝමනසසගත සිතිවිලි ඇති කරගන්නවා නම් අකුසල් වෙන්නේ. කුසල් නෙමෙයි වෙන්නේ. ඉතින් ඒ වගේ මේ ජීවිතේ සිද්ධ වෙන දේවල් ඒ පිළිබඳව උපේක්ෂාවටපත් වීම වෙනම හැකියාවක් හැටියට දේශනා කරලා තියෙනවා. ඉතින් ඒ වගේ දසපාරමී පිරෙන්නේ වැඩි හරියක් මේ මහා පූජාවලදී. යන්තම් අපි වෙහෙස වෙන්නේ නැතුව කරන පූජාවලදී නෙමෙයි. ඒ නිසා මේ මහා යාගයේ නැත්නම් මහා පූජාවේ විශේෂ ඵල විපාකයක් තියෙනවා කියනක විශේෂ සම්මාදිට්ඨිය. ඉතින් තුන්වෙනි කරුණ හැටියට තියෙන්නේ අත්හි හුතං කියන එක. ඒ කියන්නේ මේ ජීවිතේ අපි කරන පින්කම් අපිට ඊළඟ ජීවිතේට අරගෙන යන්න පුළුවන්. දැන් මෙහෙමනේ අපි දන්නවා අද කාලේ පිටරට යන පුද්ගලයෙකුට විදේශයකට යනවා නම් මේ බැංකුවකින් තැන්පත් කරලා මුදල් කාඩ් එකක් අරන් ගියාම ඇති පිටරටකින් ගන්න ක්‍රමයක් තියෙනවා. කාඩ් එකක් නැතුවත් ගන්න ක්‍රමයක් තියෙනවා. ඔව්. ඉතින් ඒ වගේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ වස්තුව අරගෙන යන ක්‍රමයක් තියෙනවා ඊළඟ ජීවිතවලට. ඒ ක්‍රමය තමයි මේ දක්ෂිණීය පුද්ගලයන්ට, දක්ෂිණාර්භ නැත්නම් පූජාවට සුදුසු පුද්ගලයන්ට මේ වස්තුව දන් දෙන එක. මේ වස්තුව දන් දුන්නහම අපිට ඊළඟ ජීවිතවලදී අවශ්‍ය වෙලාවට ලැබෙනවා. හරියට ප්‍රාර්ථනා කරලා දුන්නහම අවශ්‍ය වෙලාවට ලැබෙනවා. ඉතින් මේ ක්‍රමය ගොඩක් දෙනෙක් පිළිගන්නේ නැහැ. මොකද ගොඩක් දෙනෙක් ඊළඟ ජීවිතේ ඉපදෙනවද කියලාත් පිළිගන්නේ නැහැ. ඉතින් ඒකත් වෙනම කාරණාවක් හැටියට තියෙනවා. දැන් තුන්වෙනි කාරණය මේ ආහූති සංකත දානයක් තියෙනවා. ඒ කියන්නේ මේ ජීවිතේ දන් දෙන්න පුළුවන් ඊළඟ ජීවිතේ ලැබෙන්න. ඊළඟ ජීවිත ගණනාවකදී ලැබෙන්න. ඊට අමතරව සමහරු කියනවා මේ අපිට හම් වෙන සැප දුක් වලට කර්ම හේතු වෙන්නේ නැහැ. මේක මේ අහඹුවක්. මේ ජීවිතය කියන්නේ අහඹුවක්. දැන් සුනාමි කියලා දෙයක් ඇති වුණා. බොහෝ දෙනෙක් මැරුණා, සමහර දෙනෙක් ඉතුරු වුණා. ඒක අහඹුවක් කියලා කියනවා. නමුත් මේ සම්මාදිට්ඨියක් හැටියට දේශනා කරනවා, හතරවෙනි සම්මාදිට්ඨිය හැටියට අත්ථි සුඛට දුක්ඛටානම් කම්මානම් ඵලම් විපාකෝ කියලා. ඒ කියන්නේ අපිට හම් වෙන සැප දුක් වලට පැරණි කර්මවල විපාක බලපානවා. ඒකත් වෙනම කර්මය පිළිගන්නවා කියන එකත් වෙනම සම්මාදිට්ඨියක් හැටියට තියෙනවා. ඊට අමතරව අපි මේ ලෝකේ ඉපදෙන්න කලින් කොහේ හරි ජීවත් වෙලා හිටියා කියන කාරණාව විශේෂ සම්මාදිට්ඨිය. අත්ථි අයන් ලෝකෝ. අපි මරුණට පස්සේ ඉපදෙනවා කියන එක වෙනම සම්මාදිට්ඨියක්. අත්ථි පරෝ ලෝකෝ කියන එක ඒ වගේ දේශනා කරලා තියෙන පෙරපසු ජීවිත ගැන. දැන් සමහරු හිතන්නේ අපි මෞකුස පළවෙනි වරට තමයි මේ ඉපදුනේ. කලින් අපි මොනවත් කරලා නැහැ. ඉතින් එහෙම වෙලත් සමහර කෙනෙක් පෝසත් වෙලා, සමහර කෙනෙක් දුප්පත් වෙලා, සමහර කෙනෙක් ප්‍රඥාවන්තයි, සමහර කෙනෙක් එච්චර ප්‍රඥාවක් නැහැ. ඒ විදිහට වෙන් වෙලා තියෙනවා කියලා හිතනවා කර්මය පිළිගන්නේ නැති පිරිස. දැන් මෙතන ඇත්තටම තියෙන්නේ මේ සංසාරේ මේ පළවෙනි වතාවට නෙමෙයි ඉපදුනේ කියන එකත් සම්මාදිට්ඨියක් හැටියට. මරුණාම ඉපදෙනවා කියන එකත් සම්මාදිට්ඨියක් හැටියට. දැන් අද කාලේ විශ්වවිද්‍යාලේ මහාචාර්යවරු පවා දන්න ඇති දෙයක් තමයි මැරලා ඉපදෙනවා කියන එක. මොකද දැන්ට තියෙන උසස් ශිල්ප ආයතනවල ඒක ඔප්පු කරලා නැහැ. නමුත් ඒ දවස්වල දියුණු විද්‍යාවක් තිබිලා තියෙනවා. දැන් වංගී සහාමුදුරුවෝ ගිහි කාලේ මේ හිස් කබලට තට්ටු කරලා ඒ පුද්ගලයා ඉපදුන තැන කියන්න පුළුවන් විද්‍යාවක් දැනගෙන හිටියා. ඒ කියන්නේ ඒ කාලේ විද්‍යාව තුළ මේ මැරිලා ඉපදෙනවා කියන එක ඔප්පු කරලා තිබිලා තියෙනවා. දැන් ගොඩක් නැත්තම් බොහෝ සූත්‍රවල අපිට දැනගන්න ලැබෙනවා මේ පළවෙනියෙන්ම ඇවිල්ලා අහන ප්‍රශ්නේදී දිව්‍ය ලෝක තියෙනවා, නිරය ලෝක තියෙනවා කියලා ඒ පිරිසට දැනුමක් තිබිලා තියෙනවා. භාගතුන් වහන්සේ නෙමෙයි පළවෙනි වරට කියන්නේ මේ මරණයෙන් මතු දිව්‍ය ලෝකේ ඉපදිනවා, නරක වැඩ කරාම නිරය ලෝකවල ඉපදිනවා කියලා භාගතුන් වහන්සේ නෙමෙයි මුලින්ම දේශනා කරන්නේ. දැන් හොඳ උදාහරණයක් සාලීයක සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ. ඒ බ්‍රාහ්මණයෝ ඇවිල්ලා අහන්නේ හොඳ වැඩ කරාම දිව්‍ය ලෝකේ උපදිනවා, නරවැඩ කරාම යම් යම් දේවල් කරාම දිව්‍ය ලෝක උපදිනවා, යම් යම් දේවල් කරාම නිරය ලෝක ඉපදෙනවා නම් ඒකට හේතුව මොකක්ද කියලා. ඒ කියන්නේ මැරිලා ඉපදෙනවා කියන එක එන පිරිසටම දැනු හැටියට තිබිලා තියෙනවා. ඉතින් ඒ නිසා භාගතුන් වහන්සේ දේශනා කරන ධර්මය හොඳින් වැටහිලා තියෙනවා. දැන් ඊළඟ සම්මාදිට්ඨි හැටියට තියෙන අත්ථි මාතා. මව කියන්නේ විශේෂ පුද්ගලයෙක්. අත්ථි පිතා. ඒක ඉතින් විශේෂම කාරණාවක්. මං හිතන්නේ බුදුදහම තුල ඉන්න බොහෝ දෙනෙක්ට ඕක වැටහෙන්නේ නැහැ. මොකද දැන් සාමාන්‍ය පුද්ගලයෙකුට ගැහුවා බැන්නා කියන එක ගන්න පුළුවන් අපිට උදාහරණයක් හැටියට. සාමාන්‍ය සිල්පට ගහනවා බයිනවා කියන එක සමානද? නැහැ, වෙනස්. එතකොට සෝවන් වහන්සේ නමකට ගැහුවොත් බැන්නොත් කොහොමද කියන එක. එහෙම සකදාගාමි අනාගාමි වහන්සේ නමක් දක්වා යන මට්ටමක් අපි කල්පනා කරලා බැලුවොත් මේ කිසි දෙයක් ආනන්තරය වෙන්නේ නැහැ. එතකොට අනික් පුද්ගලයා සම්බන්ධයෙන් ඒ පුද්ගලයන් ඒ උතුම් පුද්ගලයෙක් නම් අපි යම් දෙයක් කරනවා නම්, ගහනවා නම්, බයිනවා නම්, නැත්නම් අපි මරන්න දෙනවා නම් රහතන් වහන්සේ නමක් මරුවොත් විතරයි ආනන්තරය වෙන්නේ. අනාගාමි වහන්සේ නමක් මරුවොත් ආනන්තරය වෙන්නේ නැහැ. ආනන්තරයට කිට්ටු වෙනවා කියලා තියෙනවා. නමුත් තමන්ගේ අම්මා සිල් රකින්නේ නැති කෙනෙක් වුණත් බනහන් නැති කෙනෙක් වුණත් තමන්ගේ අම්මවම මරණයට පත් කළොත් ආනන්තර වෙනවා කියලා කියලා තියෙනවා. ඒ කියන්නේ මේ ලෝකයේ කෝටි ගණන් මිනිස්සු හිටියට අම්මා කියන්නේ විශේෂ පුද්ගලයෙක්. තාත්තා කියන්නේ විශේෂ පුද්ගලයෙක්. ඒ පිළිබඳව දැනුම විශේෂ සම්මාදිට්ඨියක්. කොටින්ම දැන් උදාහරණයක් ඇටියට කියනවා නම් සාලිය කුමාරයාගේ භාර්යාව නැත්නම් ඒ දේවිය අශෝකමාලා නම් වූ ඒ දේවිය සැඩල් කුලේ උපදින්නේ තමන්ගේ මවට කියපු වචනයක් නිසා. ජීවිත දහස් ගාණක් කෝටි ගාණක් ඉපදෙන වාරවල පහත් කුලවල ඉපදෙනවා. අම්මට වැරදියට කියපු වචනයක්. ඉතින් එතකොට බලුවහම දැන් අම්මට එක වචනයක් කිව්වත් පාඩුයි. ඊට වැඩි ලාභයි මිනිස්සු දහහකට කියන එක. ඉතින් ඒ නිසා අම්මා කියන්නේ විශේෂ පුද්ගලෙක්. මේ තාත්තා කියන්නේ විශේෂ පුද්ගලෙක්. ඉතින් මේක මේ කරුණු දෙක විශේෂ කාරණා හැටියට කියලා තියෙනවා. නවවෙනි කාරණාවේ තියෙන්නේ මේ අද විශ්වවිද්‍යාලවල මේ ඡායාරූප අරගෙන ඔප්පු කරන හදන දේ. ඕපපාතික සත්වෝ ඉන්නවා කියන එක. අත්ථේ සත්තා ඕපපාතිකා. ඒ කියන්නේ අම්මා තාත්තා කෙනෙක් නැතුව මේ ලෝකේ කිසිම දෙයකට සම්බන්ධයක් නැතුව පහළ වෙන සත්වයෝ ඉන්නවා. මතු වෙන සත්වයෝ ඉන්නවා. ඕපපාතික සත්වයෝ ඉන්නවා කියන කාරණාව සම්මාදිට්ඨියක් හැටියට අපේ පැරණි මේ පාසල් ගිහිල්ලා නැති ගැමියන්ටත් තිබුණ දැනුමක්. නමුත් ඒක මේ උපාධි වලින් ලබා ගන්න පුළුවන් එකක් නෙමෙයි. මේ කියන්නේ මේ උපාධි කියන එක හොඳ නැහැ කියන එක නෙමෙයි. ඒ උපාධි වල තියෙන
විශේෂපතයට ගෝචර වෙන්නේ නැහැ.
ගෝචර වෙන්නේ නැහැ. ඉතින් 10 වෙනි කරුණ හැටියට තියෙන්නේ මේ ලෝකයේ විශේෂම පුද්ගලෙක් ඉන්නවා කියන කාරණාව. අත්ති ලෝකයේ සමන බ්‍රාහ්මණා. මේ මෙතන තියෙන මේ කරුණ අත්ති ලෝකයේ සමන බ්‍රාහ්මණා සම්මග්ගත සම්මාපටිපන්න මේ ලෝකයේ ශ්‍රමණෙක් ඉන්නවා. බ්‍රාහ්මණෙක් ඉන්නවා. ශ්‍රමණෙක් කියලා කියන්නේ පව් සමනය කරලා තියෙන නිසා. බ්‍රාහ්මණ කියලා කියන්නේ පව් වලින් ඉවත් වෙලා තියෙන. බාහිත පාපි නිසා තමයි බ්‍රාහ්මණ කියලා කියන්නේ පව් වලින් ඉවත් වෙලා ඉන්නේ. පව් යටපත් කරගෙන පව් වලින් ඉවත් වෙච්ච ශ්‍රමණ බ්‍රාහ්මණෙක් ඉන්නවා. මනාකොට ගමන්කොට මනාකොට පිළිපැද සම්මා පටිපන්නා යේ ඉමංච ලෝකං පරංච ලෝකං සයං අභිඤ්ඤා සච්චිකත්තා. මේ පුද්ගලයන් මේ උතුම් වූ පුද්ගලයන් වහන්සේ මේ ඉතා උතුම් වූ පුද්ගලයා මේ ලෝකයක් අන්න ලෝකයක්. ඒ කියන්නේ අපි හිතන්නේ මනුස්ස ලෝක ගැන විතරයි. මෙතන භාගතුන් වහන්සේ විශේෂයෙන් සියලු ලෝක දන්නවා කියලා ලෝක විදූ කියලා ගුණෙන් කියවෙනවා. ඉතින් ඒ මේ ලෝකයක් අනලෝකයනුත් තමන්ගේ ශක්තිය නවබෝධ කරගෙන අනුන්ට කියලා දෙන විශේෂ සම්මා සම්බුද්ධ නමින් හඳුන්වන උතුම් වූ පුද්ගල රතනයක් මේ ලෝකේ පහළ වෙනවා කියන එක තමයි 10 වෙනි සම්මාදිට්ඨිය. මෙන්න මේ කරුණු 10 තමන් තුල පිහිටලා තියෙනවා නම් සම්මාදිට්ඨි හැටියට ඔහු ධර්ම ශ්‍රවණය කරන්න සුදුසුයි.
හොඳයි. දැන් විවිධ තර්ක නගනවනේ. දැන් ඔබතුමා කියන විදිහට ඒ සම්මාදිට්ඨි නැත්නම් දෘෂ්ටියෙන් 10ක් තිබෙනවා නම් ඒ ආකාරයට දසවස්තුක සම්මාදිට්ඨිය කියලා අපි ඒකට කියන්නේ. ඒතකොට ඒක තියෙන ඕන කෙනෙකුට ධර්මයේ වටහා ගන්න පුළුවන් නැත්නම් ධර්මයේ අසන්න පුළුවන්. හැබැයි මේ ධර්මයේහි අඩු වැඩි බව පිළිබඳව විවිධාකාරවේ තර්ක විතර්ක ගොඩනගෙනවා. සමහරු කියනවා මේ ධර්මයේ ප්‍රමාණවත් හොඳටම. සමහරු කියනවා මේකේ තව තව අඩුපාඩුකම් තියෙනවා. තව තව මේ පැත්තක් තිබුණා නම් හොඳයි කියලා දේවා. සමහරට ඒ කෙනෙකුගේ අල්පශ්‍රුතකම නිසා වෙන්නට ඇති. කෙනෙක් තමන් පරිශීලනය කරලා තියෙන ප්‍රමාණයට තමයි තමන් අදහස් දක්වන්නේ. 탁සේරු කරන්නේ. නමුත් තමන් සකලවිද ධර්මයේම ශ්‍රී සද්ධර්මයේම අතමුලක්සේ නොදන්නා නිසා කෙනෙක් කියන්න පුළුවන් මේකේ මේ තැන් ගැන කතා කරලා නැහැ. මේකේ මේ තැන් ගැන කතා කරලා නම් හොඳයි. මේ ප්‍රමාණය නම් ඇති. හැබැයි නිවන් දකින්න මේ ටිකම මදි කියලා හොම කතා කරනවා අපි දැකලා දෙන ස්ථාන සමාජය. ඒක ගැන ඔබතුමා මොකද කියන්නේ?
ඔව් ඒ කාරණය ඇත්තටම මේ භාගතුන් වහන්සේ පාසාදික සූත්‍රයේම එතන දේශනා කරනවා. එතනදී අනුණං අනධිකං කියන පද දෙකෙන් භාගතුන් වහන්සේ දේශනා කරන්නේ මේ ධර්මය අඩු නෑ. අඩු නැතුව දේශනා කරලා තියෙන්නේ. වැඩිත් නැතුව දේශනා කරලා තියෙනවා. මේ පද දෙකම පැහැදීමට විශේෂයෙන් හේතුවක් වෙනවා. මොකද සමහරු භාවනා කරද්දී හිතනවා මේ භාවනා කර සර භාවනා ක්‍රමය සර්ව සම්පූර්ණයෙන් දේශනා කළා නෑ. මේ යම් මූලික අත්ලක් තියෙනවා, නමුත් තමන් තනියෙන් ක්‍රමේ හොයාගෙන ඉතුරු ටික යන්න ඕනේ. ඒ කියන්නේ අඩුවෙන් දේශනා කළා තියෙන්නේ. ඒක
ස්වයං අධ්‍යයනයක් කළ යුතුයි.
ස්වයං අධ්‍යයනයක් කරන්න ඕනේ. ඉතින් දැන් ඒකෙදී භාගතුන් වහන්සේ ආර්ය වූ පරේෂණයේ අවසන් කරලා තියෙනවා. අපිට ඉතුරු කරලා නැහැ පරේෂණයේ කොටසක්. භාගතුන් වහන්සේ අපිට දේශනා කළා තියෙන අනුගමනය කරන්නයි. ඉතින් මොකද මේ පරේෂණයේ කරන්න සුදුසු පුද්ගලෝ දෙදෙනයි මේ ලෝකේ පහළ වෙනවා කියලා තියෙන්නේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේත් පසේ බුදුරජාණන් වහන්සේත්. මේ ඉතුරු පුද්ගලයන්ට, ඒකේ අවශේෂ පුද්ගලයන්ට තමන්ට තනියම පාර හොයාගන්න පුළුවන් කියලා නෑ. කොටිම්ම කියනවා නම් සාරිපුත්තන් වහන්සේට සකල කල්පේම නැත්නම් සියලු කල්පය වැසි වසිද්දී වැහි බින්දු ගණන ගණන් කරලා කියන්න පුළුවන් ප්‍රඥාවක් තිබුණට තනියෙන් මාර්ගයක් ඵලයක් ලබන්න බෑ කියලා දේශනා කරලා තියෙනවා. මේක ධම්මපදයේ මේ සබ්බදානං ධම්මදානං ගිනාති කියන තැන ධම්මපදයේ දේශනා කරලා තියෙනවා. ඉතින් එතනදී විශේෂයෙන් කියන්න ඕනේ දැන් අද කාලේ සමහර කෙනෙක් අපිට ඇහෙනවා කියනවා මේ සතිපට්ඨාන සූත්‍රය විතරක් ඉගෙන ගත්තාම ඇති. අනික ඒවා වුණේ නැහැ.
ඒකේ ඔක්කොම තියෙනවා කියලා කියනවා.
ඔව්. ඒ කියන්නේ දැන් ඒකෙන් කියවෙන්නේ මේ ධර්මයේ වැඩියෙන් කියලා තියෙනවා කියන එකයි. ඒ කියන්නේ වැඩිපුර ධර්මයක් තියෙනවා, ඒවා ඉගෙන ගන්න එක කාලේ නාස්ති කිරීමක්. ඉතින් එහෙමනම් භාගතුන් වහන්සේට තමයි මේ පළවෙනි චෝදනාව යන්නේ. ඕන් නැති දේවල් දේශනා කරලා තියෙනවා කියන එක. ඉතින් මේ කාරණාව විශේෂ කාරණාවක් භාගතුන් වහන්සේටම චෝදනාවක් වෙනවා වැඩිට අවබෝධ කරගත්ත ගමන්. භාගතුන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ සියලු ධර්මස්කන්ධ වල විමුක්ති රසය තියෙනවා. ත්‍රිපිටකයේ කොහෙවත් විමුක්ති රසය නැති තැනක් නැහැ. ඉතින් මේ කාරණේ අවබෝධ කරගත්තාම තේරෙනවා මේ එක සූත්‍රයක් විතරක් නෙමෙයි අවශ්‍ය වෙන්නේ නිවනට. දැන් බොහෝ පුද්ගලයෝ ඉන්නවා භාගතුන් වහන්සේ කාලේ ඉඳලා තියෙනවා මේ ඉතාම කෙටි ධර්ම දේශනාවකින් නිවන් දැකපු අය. ඉතින් ඒ පුද්ගලයෝ අද කාලේ බොහෝ සෙයින් දකින්න නැහැ. මොකද සාරිපුත්තයන් වහන්සේ වගේ එක ගාථාවක පද කීපයක් ඇහෙනකොට මාර්ගඵල ලැබෙන පුද්ගලයෝ අද කාලේ දකින්න ලැබෙන්නේ නැහැ. බොහොම කලාතුරකින් ඉන්නව වෙන්නත් පුළුවන් අපිට නැහැ කියලා කියන්න බෑ. නමුත් එහෙම බහුලව දකින්න නැහැ. ඉතින් භාගතුන් වහන්සේ මේ පොදු ජනයාට නිවන් දකින්න අවශ්‍ය ක්‍රමයේ දේශනා කරලා තියෙනවා. ඒකෙදි භාගතුන් වහන්සේ දේශනා කරනවා නවාංග සාස්ත්‍ර ශාසනයම ඉගෙන ගන්න ඕනේ. ඉතින් ඉගෙන ගන්න ඕනේ ක්‍රම පියවර පහකට ඉගෙන ගන්න ඕනේ. අපි කලින් සාකච්ඡාවේදී සාකච්ඡා කරා. ඉතින් එතනදී විශේෂයෙන්ම සමහරුන්ගේ අදහසක් තියෙනවා මේ ජාතකවල අතිශෝක්තියක් තියෙනවා, ඒක අපරාධේ, ඒව දේශනා කරේ බුදුහම හැල්ලුවටපත් වෙනවා මේ ජාතක නිසා. ඉතින් ඒ වගේ Tamante එහෙම සිතුවිලි ඇති වෙන්නේ දැන් සමහර කෙනෙකුට සක්වල ගැන තියෙන දේශනාව ඇහුවාම සමහරු හිතනවා මේ ඇයි ඉතින් ප්‍රඥාවෙන් නම් නිවන් දකින්න ඕනේ, මොකටද මේ ලෝකයන් ගැන ඉගෙන ගන්නෙ, මේ අපරාධේ නේද
කියලා. අපාය ගැන මොකද, අපාය දිගපළල හොයන්නේ
මොකටද හොයන්නේ කියන කාරණාව. ඉතින් භාගතුන් වහන්සේ මේ සෑම දේශනාවක්ම කරලා තියෙන්නේ පෘථග්ජන භාවයේ ඉඳලා අරහත්ත්වයට ගමන් කරන්න. ඉතින් Tamanට ඥානීය මදි වෙන්න පුළුවන් මේ ක්‍රමය, මේ කියලා තියෙන්නේ මේ ක්‍රමයයි කියලා හොයාගන්න. නමුත් Tamanට හික්මීමක් තියෙන්න ඕනේ මේ Taman දන්නේ නැති ධර්ම කාරණා පිළිබඳ මේ අවතක්සේරු කිරීමක් නොකර ඉන්න.
ඔව්, Taman නොදන්නා දේ දන්නා දේට වඩා බොහෝ වැඩි කියලා හිතන්න පුළුවන් වෙන්න ඕනේ.
ඉතින් මේ දැන් සමහරු හිතනවා මේ ශාසනයෙන් ප්‍රමාණයක් අයින් කරාම වඩා හොඳයි. මේ ත්‍රිපිටකයේ තියෙන හැම දෙයක්ම හොඳ නෑ. මේවා අයින් කරන්න ඕනේ. නැත්තම් වෙන ශාසනයකින් මේ ත්‍රිපිටකයට මේ ධර්ම කරුණු එකතු කරා නම් හොඳයි. මෙන්න මේ කරුණු මෙතන සඳහන් වෙන්නේ මේ විදිහට. ඉදමෙත් අපකඩ්ඩෙය ඒවන්තම් පරිසුද්ධතරම් පස්සාති කියලා කියන්නේ මේන් ප්‍රමාණයක් අයින් කරාම වඩා පිරිසිදු වෙනවා කියලා අදහසක් ඇති වෙන්න පුළුවන්. එහෙම දකින්න හොඳ නෑ කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. එහෙම නැත්තම් ඉදමෙත් උපකඩ්ඩෙය මේ යම් ප්‍රමාණයක් මෙතනට ගෙනහල්ලා එකතු කරාම ඒවන්තං පරිසුද්ධතරං හෝති, ඒවන්තං පරිසුද්ධතරං අස්සාති කියලා මෙසේ මෙය තව වැඩිපුර පිරිසිදු වෙනවා කියලා දකින්න එපා කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. භාගතුන් වහන්සේගේ මේ උපදේශය තමයි මේ ශාසනය සර්ව සම්පූර්ණයි කියලා කෙනෙක් හිතන්න ඕනේ. එහෙම හිතන්නේ නැති කෙනෙක් නිවන් යොමු වෙන්නේ නැහැ. ඉතින් ඒ කාරණාව අද කාලේ තියෙන බොහෝ මිත්‍යා මතත් එක්ක ගලපලා සාකච්ඡා කරන්න පුළුවන්. අපි ඉදිරියේදී ඒ පිළිබඳව සාකච්ඡා කරමු. දැන් මෙතන තමන්ට මූලික අර දසවස්තුක සම්මාදිට්ඨිය තිබුණට පස්සේ සද්ධාව කියන එක උපදින්න ඕනේ එතනින් එහාට යන්න.
ඔව්.
මේ සද්ධාව උපදින්නේ නැතුව දන් දෙන්න හිතෙන්නේ නැහැ, සිල් රකින්න හිතෙන්නේ නැහැ, කරන්න අමාරු වැඩ කරන්න හිතෙන්නේ නැහැනේ. ඒ නිසා ප්‍රඥාව පහළ වෙන්නේ නැහැ කොහොමවත්. ඉතින් ඒ නිසා මේ සද්ධාව කොයි ආකාරයෙන් ඉන්න ඕනේ කියලා අපි ඉදිරි සාකච්ඡාවලදී සාකච්ඡා කරමු.
ඔව්. ශ්‍රද්ධාව කියන පාරුවෙන් තමයි ප්‍රඥාව කියන එතරට අපි ආයුත්තේ. පැහැදිලි. එතකොට මේ මා කැමති දැන් ප්‍රශ්නයක් යොමු කරන්න මේ ධර්මාසනය කියන කාරණය පිළිබඳව. ධර්මාසනය කියන කාරණය විවිධ තැන්හි විවිධාකාර ලෙස අර්ථ දක්වනවා. එය වජ්‍රාසනය අපි බුදු පියාණන් වහන්සේගේ බුද්ධත්වයට පත් වුණු අවස්ථාවේදී වජ්‍රාසනය පිළිබඳව කතා කරනවා. දේශකයන්න් වහන්සේලා ධර්මදේශනා පවත්වන විට ධර්මාසනය පිළිබඳව අපි කරනවා. මොකක්ද ඇත්තර මේ නිවැරදි ධර්මාසනය කියලා ශාසනයේ සඳහන් වෙන්නේ?
ධර්මාසනය කියන එක භාගතුන් වහන්සේ කාලයේදී බුද්ධාසනය වෙනම පනවලා තියෙනවා, ධර්මාසනය වෙනම පනවලා තියෙනවා. ඉතින් අපි මුලින්ම බුද්ධාසනය ගැන කතා කරනවා නම් ඉතාම සුදුසු තැනක් මේ අපිට මූලාශ්‍ර වශයෙන් ගන්න පුළුවන් අංගුත්තර නිකායෙන්. මේ සෝන සූත්‍ර වර්ණාව ඒ අංගුත්තර නිකායේ මෙතන සඳහන් කරනවා මේ බුද්ධ කාලේ කිර යත්ථ යත්ථ ඒකෝපි භික්ඛු විහෙරති. බුදුරජාන් වහන්සේගේ කාලයේදී යම් යම් තැනක එකම භික්ෂුවක් වාසය කළත් සම්බත්ත බුද්ධාසනං පඤ්ඤත්තමේ හෝති. සියලු තැන්හි බුද්ධාසනය පනවලමයි තියෙන්නේ. ඒ මොකද මේ භාගතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ ඉස්සල්ලා කරන්න ඕන බුද්ධාසනය පනවන එකයි කියලා සඳහන් කළා තියෙනවා. හේතුව තමයි භාවනා ඉගෙනගෙන භික්ෂුන් වහන්සේ නමක් රුක්ෂ මූලයකට ගියත් මේ ආරණ්‍ය මේ ඇතුළට ගියත් කැලේ ඇතුළට වාසය කරත් ඒ භික්ෂුන් වහන්සේට අකුසල විතර්කයක් පහළ වුණොත් භාගතුන් වහන්සේ කල්පනා කරනවලු මං වැනි ශාස්ත්‍රුන් වහන්සේ නමක් ඉඳද්දී මගෙන් කමටහනක් අරගෙන ගිය භික්ෂුවකට සංසාරෙ දිග ගහින්න හොඳ නැහැ කියලා හිතලා භාගතුන් වහන්සේ ඒ මොහොතේම එතන පහළ වෙනවා. ඉතින් ඒ භික්ෂුන් වහන්සේට තියෙන බැරෑරුම්ම කාරණාව තමයි හදිස්සිය භික්ෂු භාගතුන් වහන්සේ පහළ වුණොත් ආසනයක් පනවන්නේ කොහොමද කියන එක. ඉතින් ඒ කාරණයෙන් මිදෙන්න පුළුවන් නම් ආසනයක් පනවනවා ඉස්සෙල්ලා. තමන්ගේ ආසනේ හදාගන්නත් කලින් භාගතුන් වහන්සේගේ ආසනේ පනවලා තමයි රුක්ෂ මූලික වුණත් ඉන්නවා කියලා කියන්නේ. ඉතින් ඒකෙදි එක්ක ආසනයක් පනවනවා, එහෙම නැත්නම් ඇඳක් හෝ පනවනවා, එහෙම නැත්නම් මේ හිඳ ගන්න පුළුවන් ගලක් හෝ සකස් කරනවා, එහෙම නැත්නම් වැලි ගොඩක් හෝ රැස් කරලා ඉඳ ගන්න තැනක් හදනවා, එහෙම නැත්නම් ඒ කිසිම දෙයක් හම්බෙන්නේ නැත්නම් වියලි නැත්නම් දිරපු කොළ ටිකක් රැස් කරලා මේ වෙලිච්ච කොළ රැස් කරලා තමන්ගේ සිවුරකින් ඔතලා මේ ඉඳ ගන්න ආසනයක්
කොට්ටයක් වගේ
හදලා පනවලා තියෙනවා කියන එක මේ සූත්‍රවල මේ අට කතාවේ පැහැදිලි කරලා තියෙනවා. මොකද මේ ඒ තරම්ම භාගතුන් වහන්සේට ගෞරව කරලා තියෙනවා. ඉතින් භාගතුන් වහන්සේගේ ආසනය සෑම පන්සලකම බුද්ධ ආසනය කියලා වෙන කිසිම කෙනෙක් වැඩ ඉන්නේ නැති ඉඳගෙන වැඩ ඉන්නේ නැති වෙන ආසනයක් වෙන් කරලා තිබිලා තියෙනවා. ඉතින් ඒ කාලේ බුද්ධ ආසනයට පල්ලෙහැන් ධර්මාසනය තිබ්බා කියන එක තමයි කියන්න තියෙන්නේ. නමුත් භාගතුන් වහන්සේ පිරිනිවන් පාද්දී මේ ධර්ම රත්නය බුද්ධ රත්නය තරම් උසස් කරනවා. මගේ ඇවැමෙන් මම විසින්නම් ධර්මයක් විනයක් දේශනා කරාද පැනෙවද එතකොට ශාස්ත්‍රීය බවට පත් වෙනවා කියලා දේශනා කරනවා. ඒ නිසා මේ ප්‍රථම සංගායනාවේ ඉඳලා බුද්ධාසනයට සුදුසු ආසනයක් හදලා එය ධර්මාසනය හැටියට භාවිතා කරලා තියෙනවා. එතන ඒක සඳහන් වෙනවා තැන් කීපයකම මේ එක තැනක් දීඝනිකායේ පළවෙනි අට කතාවේදී මේ ප්‍රථම ධම්ම සංගායනාවේ ඒ සංගායනාව කරපු සැලැස්ම යම් ප්‍රමාණයක් දේශනා කරනවා. එතනදී සඳහන් කරනවා පංච කප්පිය පච්ච පච්චත්තරණ සතානි පංච කප්පිය පච්චත්තරණ සතානි පඤ්ඤපෙත්වා කැප වූ පසතුරුණු 500ක් පනවල ඒ 500ක් පසතුරුණු වටේටම රවුමකට කියන්නේ මේ රවුමකට වගේ මේ පනවල එතනින් දක්ෂින දිසා භාගන් නිසාය කියලා කියන්නේ දකුණු දිසාවෙන් දකුණු දිසාවේ කෙළවරින් උතුරු දිසාව බලාගෙන උත්තරාභිමුඛං තේරාසනං සංඝ තේරාසනේ පනවන්නේ දකුණු කෙළවරින් උතුරු දිහා බලාගෙන. ඒ කියන්නේ මණ්ඩපයේ මැද දිහාට මුහුණලා තිබෙන දකුණු දිසා භාගයෙන් උතුරු දිසාව බලාගෙන තියෙන විදිහට සංඝ තේරාසනේ පනවන්නේ. මණ්ඩප මැජ්ජේ මණ්ඩපයේ මැද පුරත්තාභිමුඛං මේ පෙරදිගට නැත්නම් නැගෙනහිරට මුහුණලා බුද්ධස්ස භගවතු ආසනාරහං භාගවත් බුදුරජුන් වහන්සේට සුදුසු වූ ආසනයක් ධම්මාසනං පඤ්ඤපෙත්වා කියන්නේ අයි ඒ භාගතුන් වහන්සේට සුදුසු ආසනය පනවනවා ධර්මාසනය හැටියට නැගෙනහිර දිසා බලාගෙන මේකත් විශේෂ කාරණාවක් භාගතුන් වහන්සේ බොහෝ සෙයින් වැඩ ඉඳලා තියෙන්නේ නැගෙනහිර දිසා බලාගෙන බෝධි මණ්ඩලයේ පවා නැගෙනහිරට වැඩ
ලෝතර බුද්ධ රාජ්‍යයේ රාජ්‍ය අතර පත්තේදී පවා නැගෙනහිර දිසා බලාගෙන
ඉතින් බොහෝ සූත්‍රවල උදාහරණ වශයෙන් කියන්න පුළුවන් භාගතුන් වහන්සේ නැගෙනහිරට වැඩ ඉඳලා දේශනා කරා කියලා සඳහන් කරලම තියෙනවා. ඉතින් මේ ධර්මාසනය කියන කාරණාව මේ විදිහටයි පැනවෙන්නේ කියලා යම් කෙනෙක් අදහසක් තියෙනවා නම් එතකොට ධර්මාසනයේ ඉඳ ගැනීමට පෙර තමන් මොනවද කරන්න ඕනේ කියලා කල්පනාවක් එනවා. ඉතින් ඒ කාරණාවට උදාහරණයක් දෙන්න පුළුවන් මේ ප්‍රථම ධම්ම සංගායනාවෙම උපාලි මහතෙරුන් වහන්සේ ධර්මාසනයට මේ වැඩ ඉන්න පෙර මොකද කරේ කියලා. පළවෙනියෙන්ම 500ක් රහතන් වහන්සේලා 500ක් පස්තුරුණු වල වැඩ ඉන්නවා. ඉතින් ඊට පසුව උපාලි තෙරුන් වහන්සේව විනය විසඳන තෙරුන් වහන්සේ හැටියට සංඝ සම්මත කරගන්නවා. ඉන්පසු මෙතන සඳහන් කරන්නේ මෙසේ තමන්ව සම්මත කරගෙන ඒවං අත්තානං සම්මන්නිත්වා ආයස්මා උපාලි උත්ථායාසන ඔය පින්වත් උපාලි තෙරුන් වහන්සේ මේ ආසනයෙන් නැගිටලා ඒකංසං චීවරං කත්වා ඒ කියන්නේ දෙවුර වහගෙන ඉඳලා තියෙන්නේ දෙවුර වහගෙන ඉඳලා තියෙන්නේ ඒ වෙලාවේ සිවුර එකක් පසකට ගන්නවා වම් පසට ගන්නවට තමයි ඒකංසං චීවරං කත්වා කියලා කියන්නේ තේරේ භික්ඛු වන්දිත්වා තමන්ට වැඩිමහලු සියලු භික්ෂුන් වහන්සේලාට වැඳලා ධම්මාසනේ නිසීදී ධර්මාසනේ වැළඳලා තියෙනවා. ඒ කියන්නේ තමන්ට වඩා වැඩිහිටියෝ ඉන්නවා නම් අවසර ගන්න ඕනේ ධර්මාසනේ ඉඳගන්න කලින්. මොකද සියල්ලන්ටම වඩා ඉහළින් ඉඳගන්න නිසා තමන්ට වඩා වැඩිහිටියන් ඉන්නවා නම් අවසර ගන්න
සමාවෙන්න. දැන් ලංකාවේ උත්සව සභාවලදී අපි දකින මුලසුන පිළිගැනීම කියන කාරණේ. එතනදිත් ওই කාරණාව අපි දැකලා තියෙනවා මේ වර්තමානයේ දක්වා උපාලි මහරහතන් වහන්සේගේ પરම්පරාව නැත්නම් මේ භික්ෂු પરම්පරාව අද බුදු පුත්‍රය හැටියට මෙහි වැඩ කරගෙන යද්දී මේ ශාසනික කටයුතු වල ක්‍රියාත්මක වෙද්දී අපි දැකලා තියෙනවා මුලසුනට කිසියම් තනතුරු පදවිතානන්තර දරණ ඒ අදාළ උත්සවයේ කතානායක ස්වාමින් වහන්සේ වැඩම කරන විට ඊට වඩා වැඩිමහලු ස්වාමීන් වහන්සේ නමක් යම් පිටිය උතින් ඒ අයට වන්දනා කළා තමයි වැඩම කරන්නේ. බොහෝ වෙලාවට අපි දහිනවා මහානායක මාහිමිපාණන් වහන්සේ නමක් මුලසුනෙහි හිඳවන්නට ന്യാයපත්‍රානුකූලව තිබෙන අවස්ථාවකදී උන්වහන්සේ තමන්ගේ මහානායක পদවිය ගැන නෙමෙයි තකන්නේ උපසම්පදා වයස් සීමාව පිළිබඳව. ඒ නිසා ඊට වඩා ජ්‍යෙෂ්ඨ ස්වාමීන් වහන්සේලාට වැඳලා ඇවිල්ලා වන්දනා කරලා ඇවිල්ලා වාඩි වෙන්න නැත්නම් අසුන් ගන්න ආකාරය අපි දැකලා තියෙනවා.
ඔව් ඉතින් ඇත්තටම ඒ පරණි ක්‍රමය කොයිතරම් විනය ගරුකද කුසල් සහිතද කියන කාරණාව සහ ඒ ක්‍රමය අතහැරලා කෙනෙක් උසාසනයක වාඩි වෙනවා නම් ඔහුට බොහෝ සෙයින් අකුසල් සිද්ධ
වෙනවා. හොඳයි. අද දවසේ අපි කරුණු කාරණා රාශියක් කතා බහ කරා. ඔබගේ දැනුම දියුණු වන්නට ඒවා මහෝපකාරී වෙන්නට ඇතැයි කියලා අපි විශ්වාස කරනවා. අද අපි කතා කරන්නට පෙර කතිකා කරගත්තු තව එක් මාතෘකාවක් තිබෙනවා. මේ මාතෘකාව පිළිබඳව ඔබට යම් බලාපොරොත්තුවක් අපි ශේෂ කරලයි අද සමුගන්න සූදානම් වෙන්නේ. අද අපි කතා කරන්න බලාපොරොත්තු වුණා මේ ධර්මයේ අඩුද වැඩිද ප්‍රමාණවත්ද මේ ධර්මයේ අහන්නට කොයිතරම් සුදුසුකම් සැපිරිය යුතුද කියන කාරණේ අපි කතා කරේ. ධර්මාසනය ධර්මය දේශනා කරන ආසනය කොයි ආකාරයෙන්ද කියන කාරණේ බුද්ධාසනය පිළිබඳව කතා කරා. ඒ වගේම ධර්මය වෙනස් කිරීමට තැත් දැරීම, ඒ විකෘති කිරීම, එයට අඩුලුණුකම් තිබී යයි කියා යම් යම් දෑ එකතු කිරීම කොයිතරම් සාවද්‍යද නැත්නම් වැරදි සහගතද සදොස්ද කියන කාරණේ අපි කතා කරන්න ලබන සතියට ඉතිරි කර ගන්නවා. මම හිතන ඔබ හැම දිනටමත් ඒක ලොකු ප්‍රශ්නයක් නැත්නම් ඔබගේ හිතලත් කැකැරෙන තත්වයක් වෙන්න පුළුවන්. මොකද අපි ලංකාවේ විවිධ විදිහට ග්‍රන්ථ මුද්‍රණය වෙනවා. කෙනෙකුගේ හිතලුවක් කලින්දා පෙරදා රාත්‍රියේ සිහිනෙන් දුටු දෙයක් පසුදා මුද්‍රණද්වාරයේ නිලිදක්වනවා. මෙයයි කියමින් බුද්ධ මතයේ හෝ නැත්නම් බුද්ධ ධර්මයේ මෙයයි කියමින් බුදු පියාණන් වහන්සේ පහළ වූයේ ශ්‍රී ලංකාවේ කියලා ආදී වශයෙන් බොහෝ හිතලු නැත්තම් මේ තමන්ගේ සිතිවිලි ග්‍රන්ථ බවට පත් කරලා සමාජගත කරන අවස්ථා තිබෙනවා. ඒ නිසා ධර්මය විකෘති කිරීම, ඒට අඩුපාඩුකම් කියමින් යම් යම් දෑ එකතු කිරීම හෝ තිබෙන දෑ වෙනස් කිරීමට තැත් දැරීම කොයිතරම් සදොස් දෙයක්ද කියන කාරණේ අපි ලබන සතියේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි අපගේ හෘදයාංගම ප්‍රණාමය සුවහසක් මේ වැඩසටහනින් ඵල ලැබ ගන්නා වූ ප්‍රේක්ෂක ශ්‍රාවක ඔබ හැමදෙනා වෙනුවෙන් අප හිතවත් කල්‍යාණ මිත්‍ර සමින්දරණ සිංහ මහත්මයාට පිළිගන්වනවා. ආයුබෝවන් කියලා ඔබතුමාට සමුදෙනවා. අපි මේ ධර්මය අසන්නට යැයි ආරාධනා කරමින් සමන්තා චක්කවාලේසු ආදී වශයෙන් දෙවියන්ට ආරාධනා කරලයි වැඩසටහන ආරම්භ කරේ. අපිට මේ වැඩසටහන කරගෙන යන්නට නිබඳ දිරි දෙන මේ සම්බෝධි විහාරස්ථානයේ විහාරාධීශවර සම්බුද්ධ ශාසන විශ්ව කීර්ති ශ්‍රී සද්ධර්ම විභූෂණ ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද දරණාගම කුසල ධම්ම පින්වත් අපේ නායක ස්වාමීන් වහන්සේටත්, ඒ වගේම කළමනාකාර අධ්‍යක්ෂ මහේෂ යහම්පත් මැතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ සැමටත් පින්පෙත් පුදමින් මේ වැඩසටහන සඳහා සැදැහැති දායකත්වයේ දරන පින්වත් මහත්වරුන්ට නෝනාවරුන්ට එයාගේ සුවපත් ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වේවා. එයාගේ නමින් මිය පරලෝකීය ඥාති මිත්‍රාදීන් හැම දිනාටම නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන අපි දෙවියන්ට පින් දී වැඩසටහන අවසන් කරමු.
ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සාදු සාදු සාදු.